SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ පුරා තතුවිත්ති කතාබහ කිරීම අපි ආරම්භ කරමු. ලෝ වටා විශේෂාංගය තුළින් සුපුරුදු ලෙසින් මේ සතිය පුරාම විශේෂිත අවධානයට ලක්වුණු ජාත්‍යන්තර සිදුවීම් සහ එහා සම්බන්ධුණු රටවල් පිළිබඳව අවධානයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ සිට මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් සූදානමින් සිටින AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්. අපි ඇමරිකාවෙන්ම සුපුරුදු පරිදි කතාබහ පටන් ගනිමු. ඇමරිකාවේ කරුණු කාරණා කීපයක් තිබුණ මේ සතිය පුරාම අවධානයට ලක්වුණු. ඒ අතරනුත් මේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳව විශේෂිත කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට විශේෂිත අවධානයක් යොමු කරමින් පවතිනවාය කියලා අපිට වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාව තුළ දැනට ක්‍රියාත්මක වන සංක්‍රමණ ප්‍රතිපත්තියට අනුකූලව යම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීම සඳහා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ප්‍රතිපත්තිය වෙනුවෙන් මේකත් ඔස්ට්‍රේලියාවෙත් මේ වෙනකොට කතාබහට ලක් වෙලා තියෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකාවේ මේ සංක්‍රමණ ප්‍රතිපත්තියේ අලුත් සංශෝධන පිළිබඳව ට්‍රම්ප්ගේ අවධානයට ලක් වෙලා තියෙන කාරණාවලින්ම අද කතාබහ පටන් ගනිමු.
අයිබෝන් දිලුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අලුත් ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන්නේ ඔහු අර්බුද රාශියකට වොෂිංටන් නුවර මුහුණ දෙන අවස්ථාවකදී. මෙතන සංක්‍රමණිකයන් මින් ඉදිරියට රටතුලට ලබා ගැනීම, විශේෂයෙන්ම මේ ග්‍රීන් කාඩ් දීම සම්බන්ධයෙන් දැනට තියෙන ප්‍රතිපත්තිය වෙනුවට ඒකට ලකුණු ක්‍රමයක් ආදේශ කරලා, ඒ ලකුණු අනුව තමයි ඔහු රටට මින් ඉදිරියට සංක්‍රමණිකයන් ඇතුල් කර ගැනීමට යෝජනා කරන්නේ. මෙතන දැනට ඇමරිකාව අවුරුද්දකට සංක්‍රමණිකයන් ලක්ෂ 10ක් පමණ ඇතුල් කරගන්නවා කියලා වාර්තා වෙනවා. ඔහුගේ මේ අලුත් යෝජනාවෙන් මේ සංඛ්‍යාව ලක්ෂ 10 ඉඳලා 50,000 දක්වා අඩු කිරීමට තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී සැලකිල්ලට ගන්න කරුණු කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රථම කාරණාව තමයි මින් ඉදිරියට ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ නොපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් පමණක් රට තුළට ඇතුල් කර ගැනීමට. අනෙත් කාරණාව තමයි ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාවය අනුව තමයි මින් ඉදිරියට ඇමරිකාවේ මේ ග්‍රීන් කාඩ් එක ලබා ගන්න හැකි වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි දැනට ඇමරිකන් පුරවැසියන්ගේ ඉතාමත්ම කිට්ටු පවුලේ උදවියට පමණයි මින් ඉදිරියට මේ විදියට ග්‍රීන් කාඩ් එකක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙන්නේ.
ඔව්, මෙහිදී අපිට මතක් වෙන ඔස්ට්‍රේලියාවෙත් සංක්‍රමණ අමාත්‍යවරයා පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරපු නව නීති අලුතෙන්ම නීතිගත වීමට නියමිතයි. ස්ථිර පුරවැසි භාවය ලබා ගන්නා අයවලුන් වසර 4ක් බලාගෙන ඉන්නට ඕනේ. ස්ථිර පදිංචිය ලැබුණාට පසුව PR එක ලැබුණාට පස්සේ සිටිසන්ෂිප් එක ගන්න අවුරුදු 4ක් ඉන්න ඕනේ. එහිදීත් ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයකට අලුතෙන් මුහුණ දෙන්නට ඕනේ. ලකුණු 6ක් එහිදී ලබා ගන්නට ඕනේ. ඒ වගේම ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා, කියන්නේ PR ලබා ගැනීමට පවා යම් කිසි වූ නීති සංශෝධන අරගෙන එනට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම මේ වෙනකොට වීසා කාණ්ඩ 99ක් තියෙන එක වීසා කාණ්ඩ 10ක් දක්වා අඩු කරලීමටත් බලාපොරොත්තු වෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වුණා. අපි දැන් මේ වෙනකොට මේ තොරතුරු අපගේ වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපි එමනම් මීළඟ කාරණයට ප්‍රවිෂ්ට වෙමු. මීළඟ කාරණයත් ඇමරිකාවේ තවත් සුවිශේෂී වුණු කාරණයක්. ඒ තමයි පසුගිය කාලයේදී ඔබ දුටුවා ජාත්‍යන්තර මාධ්‍ය මගින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් හදිසියෙම මාරු වෙනවා. යම් යම් අරුබුද ඇති කරගන්න ජනාධිපතිවරයා සමග දවල මන්දිරයේ සංවිධාන අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරපු ඇන්තනි ස්කැරමුචිත් අදාළ තනතුරින් ඉවත් කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. මේක සිදුවුණේ ඔහුගේ පත්වීමෙන් දින 10කට පස්සේ. මේ සිදුවීමත් අන්තර්ජාතිකව කතාබහට ලක් වුණාමල් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිලධාරීන් අතර ඇතිවන ඝට්ටන පිළිබඳව තවත් අලුත් මාතෘකාවක් තනමින්. ඇත්තටම ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මොකක්ද තමන් වටේ ඉන්න නිලධාරීන් සම්බන්ධව?
ඔව් දිලුක්ෂි, මෙතන ඔහු තමන්ට ඉතාමත්ම හිතවත් අයට පමණයි මේ විදිහට තනතුරු ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ උදවිය අතරේ නොයෙකුත් ඝට්ටන අපි මේ පහුගිය මාස 6 දුටුවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දවල මන්දිරයට ඇත්තට නිකන් පෙරහැරක් වගේ මේ විදිහට ඉහළ නිලධාරීන් එනවා යන බව තමයි පෙනෙන්නේ. ස්කැරමූචි දින 10ක් විතරයි ඔහු සේවය කරේ. ඔහු පැමිණියත් එක්කම මීට කලින් හිටපු ෂෝන් ස්පයිසර් කියන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ඌට ඉල්ල අස්වැන සිද්ධ වුණා. මෙතන එකට හේතුුනේ කියලා කියන්නේ අලුතෙන් පත්වෙච්ච අධ්‍යක්ෂකවරයා ස්කරමූචි තමයි ෂෝන් ස්පයිසට යන්න තමන්ගේ තනතුරෙන් ඉවත් වෙන වැඩ කටයුතු කළේ කියලා. ඊට පස්සේ ෂෝන් ස්පයිස ඇවිල්ලා දවල මන්දිරේ ප්‍රධානියා හැටියට කටයුතු කරන ෆීබස් කියන පුද්ගලයා සමග ප්‍රශ්න ඇති කරගෙන තිබුණා. මෙතන මේකේ මූලික කාරණා වෙලා තියෙන්නේ දිලුක්ෂි දවල මන්දිරේ ඇතුළත වෙන කරුණු කාරණා පිටට රහසේ තොරතුරු ලබා දෙනවයි කියන චෝදනාව එල්ල වෙලා තිබුණා. ඉතින් ඒ චෝදනාව එකිනෙකාට කර ගැනීම තුළ තමයි මේ විදිහට විශාල පිරිසක් දවල මන්දිරයට වැඩට පැමිණෙනවා. කිටි කාලයකින් ඔවුන් තනතුරෙන් ඉවත් වෙනවා. ඉතින් දැන් අලුත් ඩොනල්ඩ් ට්‍රම්ප් අලුතෙන්ම දවල මන්දිරයේ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට හමුදා නිලධාරියෙක් පත් කරගෙන තියෙනවා. ජෝන් කෙලි කියලා අලුතෙන් ඒ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඔහු ගත්තු පියවරක් හැටියට තමයි මේ ස්කැරමූචිත් ජනාධිපති ට්‍රම්ප්ට ඉතාමත්ම කිට්ටු හිතවත්ම පුද්ගලෙක් හැටියට හිටියත් දින 10ක් ඇතුළතදී ඔහු සේවෙන් ඉවත් කරලා තවත් කෙනෙක් සොයා ගැනීමේ කටයුතු නියම වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයිට් හවුස් එක අර්බුද රාශියකින් අභ්‍යන්තර ඝෂ්ණ වලින් හෙබි වෙච්ච දවල මන්දිරයක් බවට දැන් පත් වෙලා තියෙනවා.
ඇමරිකාව පිළිබඳව තවත් විශේෂිත කාරණාවක් අපි පසුගිය සතියේදී කතා බහ කළා. ඔබට මතක ඇති රුසියාව උතුරු කොරියාව ඇතුළු ඉරානය වගේ රටවල් වලට සම්බාධක උත්සන්න කරලීම සඳහා ඇමරිකාවේ මන්ත්‍රණ සභාවලින් යම් කිසි වූ සංශෝධනයක් සම්මත වුණා කියලා. එහිදී අපි කතා බහ කළා. ඔබට මතක ඇති 3-2 බලයක් සහිතව මන්ත්‍රණ සභාවලින් යම් කිසි වූ නීතියක් සංශෝධනය කළාට පස්සේ ඇමරිකාවේ තියෙන නීතියට අනුව ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් පවා මේක වෙනස් කරන්න බැහැ කියලා. ඉතින් එහෙම අනුව බැලුවාම ජීවිස සමුළුවෙන් තවදුරටත් තරවුණු ඇමරිකානු රුසියානු රාජනායකයන්ගේ සම්බන්ධතාවයට මොකක් වේවිද කියන කාරණාව පිළිබඳවත් අපි අවධානයට ලක් කළා. ඔබට මතක ඇති. දැන් මේ සතිය වෙනකොට අලුත් කතාවක් අපිට ඇහෙනවා මේකේ ඈඳතු තොරතුරක් විදිහට. රුසියාවට එරෙහිව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය මගින් මේ ආකාරයෙන් පැනවපු නව සම්බාධක සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අත්සන් කරන්න සිද්ධ වුණායි කියලා. මොකක්ද ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙන්නේ?
දිලුක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත් අකමැත්තෙන් තමයි මෙම යෝජනාවට තමන්ගේ අත්සන ලබා දුන්නේ. ඒ තුලින් මේ යෝජනාව දැන් නීතිගත වෙලා මේක ඇමරිකාවේ නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව රුසියාවට, ඉරානයට සහ කොරියාවට ඒ දැනටමත් තිබිච්ච ආර්ථික සම්බාධක තවත් උත්සන්න කරලා තියෙනවා. ඉතින් මේ කටයුත්ත ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කිරීමේදී වෙන්දට ලබා ගන්නා ප්‍රචාරණය ලබා ගන්නවා වෙනුවට ඔහු මේ අත්සන් කළාට පස්සේ ට්විටර් පණිවිඩයකින් ඔහු කියා සිටියේ මේක ඔහු අත්සන් කරපු කාරණාව ඉතාමත්ම දෝෂ සහිතයි, නමුත් ඔහු අකමැත්තෙන් ඔහුට මේක අත්සන් කරන්න සිදු නැහැ කියලා. ඉතින් ඔහු බලාපොරොත්තු වුණා රුසියාව සමග හොඳ කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගන්නට. නමුත් ඇමරිකාවේ මේ මන්ත්‍රණ සභා දෙකම අති විශාල බහුතරයක් තුලින් බොහොම පැහැදිලිවම කියා සිටියේ රුසියාව ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට අත ගැසීම සහ ඒකට බලපෑමක් කිරීමට ගත්ත උත්සාහය තරයේ හෙලා දකිමින් තමයි මේ විදිහට සම්බාධක පැනෙව්වේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඒක ගැන කරන්න කිසිම දෙයක් නැහැ. ඒකත් එක්කම අපි දුටුවා රුසියාව මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ බලයක් නැති, මන්ත්‍රණ සභා දෙකේ කිසිම සහයක් නැති බෙලහීන ජනාධිපතිවරයෙක් හැටියට හඳුන්වලා මේ ඇමරිකාව ගත්තා වූ පියවර වෙළඳ යුද්ධයක ආරම්භයේ හැටියට රුසියාව හඳුන්වලා දීලා තියෙනවා.
දැන් මේකේ තවත් කතාවක් අපිට ඇහෙනවා. දැන් ඔබ දන්නවා උතුරු කොරියාවේ මේ අත්නෝමතික න්‍යෂ්ටික අතදා බැලීමේ ක්‍රියාදාමයේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව කතා බහ කරලා තියෙන්නේ. එතකොට උතුරු කොරියාවට උදව් කරන රටවල් මොනවද කියලාත් අපි මීට කලින් කතා බහ කළා. චීනය, එතකොට රුසියාව, ඉරානය වගේ රටවල් පිළිබඳව. දැන් ඒ අනුව බැලුවාම ඇමරිකාව චීනයට බලපෑම් කරනවලු උතුරු කොරියාවට සම්බාධක පැනවීමේදී චීනයේ සහයෝගයත් අවශ්‍යයි කියලා. මේ සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට විශේෂ අවධානයක් යොමු කළ තියෙනයි කියන කාරණාවත් අපි පැහැදිලි කරගනිමු අම.
දිලුක්ෂි, මෙතන ගිය මාසේ මුල වෙනකොට උතුරු කොරියාව පටන් ගත්ත ඔහුගේ අන්තර්මහද්වීප ඒ මිසයිල් අත්හදා බැලීම, ඒ කියන්නේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්ස් කියන මේ වෙනකොට ඒවා දෙකක් අත්හදා බලලා තියෙනවා. සාර්ථකව ඒක කටයුත්ත කළා කියලා ඔවුන් ප්‍රකාශයට පත් කළා. ඉතින් ඇමරිකාව කොතරම් උතුරු කොරියාවට විරුද්ධව සම්බාධක පැනෙව්වත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියා කිරීමේදී අපහසුතාවයක් තියෙන්නේ. උතුරු කොරියාවේ ප්‍රධානම වෙළඳ සහායකයා වෙලා තියෙන්නේ චීනය, අල්ලපුරට චීනය. ඒක නිසා තමයි මේ වෙනකොට ඇමරිකාව දැන් දැඩි පරිශ්‍රමයක් ගන්නේ චීනයට බලපෑම් කරන්න උතුරු කොරියාව මෙල්ල කිරීම සඳහා ඒ සහාය දෙන්නයි කියලා. දැන් ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය බොහොම දැඩිව චීනෙන් ඉල්ලීමක් කරලා තියෙනවා උතුරු කොරියාව මෙල්ල කිරීමේ කටයුත්තේදී මීට වඩා වැඩි මැදිහත්වීමක් කරන්නයි කියලා. ඒ අනුව තමයි ඇමරිකාව දැන් උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක ක්‍රියාත්මක කිරීමේදී ඒ වගකීම දැන් චීනයට බාර දීලා තියෙන්නේ.
අපි අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට සමීප කලාපීය රටවල් පිළිබඳව අවධානය යොමු කරද්දී එක්තරා රටක රාජනායකයෙකුට හදිසියෙම තනතුරෙන් නිවත් වෙන්නට සිදු වුණා. ඔබ දන්නවා දැන් මේ පිළිබඳව අපි ප්‍රවෘත්ති ප්‍රකාශ හරහත් අපගේ අන්තර්ජාල මාධ්‍ය හරහත් දිගින් දිගටම මේ සම්බන්ධව තොරතුරු වාර්තා කළා. ඒ තමයි පාකිස්තානයේ අගමැති නවාස් ෂෙරීෆ්ට දූෂණ වංචා චෝදනා යටතේ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අසන්නට සිදු වුණු සිදුවීම. දැන් තාවකාලික ජනාධිපතිවරයෙක් ඉන්නවා. නමුත් ඉදිරි මැතිවරණයක් පිළිබඳවත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. පාකිස්තානයේ සිදු වුණු මේ මහපුටුවේ වෙනස්කම කොහොමද කලාපීය රටවලට දැනෙන්නේ? පාකිස්තානයේ තත්ත්වය කොහොමද? අපි ඒ සම්බන්ධව විමසා බලමු.
දිලුක්ෂි, නවාස් ෂෙරීෆ් බලෙන් පහ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අනුව. අතටම පැනමා පේපර්ස් කියලා අපි දන්නවා ගිය අවුරුද්දේ ප්‍රකාශයට පත් වුණා පාකිස්තානයේ වගේම අනෙකුත් රටවල උදවිය පැනමා රටේ ඒ සමාගම් පිහිටවල බදු පැහැර හැරීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඒ නොයෙකුත් කරුණු කාරණා ප්‍රසිද්ධියට පත් වුණා. එතනදී නවාස් ෂෙරීෆ් සහ ඔහුගේ පවුලේ උදවියගේ නමත් සඳහන් වෙච්ච නිසා පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා නවාස් ෂරීෆ් වරදකරුවෙක් කරලා තමයි තීන්දුව කරේ. ඔහුට කිසිම මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කරන්නට බැහැයි කියලා. ඔහුගේ මේ තුන්වන වටේ අග්‍රාමාත්‍ය ධූරයේ දරන අවස්ථාවේදී තමයි ඔහුව මේ විදිහට තමන්ගේ ධූරයෙන් ඉවත් වෙන විදිහට කටයුතු සිද්ධ වෙන්නේ. මීට කලින් අවස්ථා දෙකකදීත් නවාස් ෂෙරීෆ් අගමැති ධූරයෙන් ඉවත් කළා. එක් අවස්ථාවක් තමයි ඔහුව හමුදා කුමන්ත්‍රණයක් තුලින් ඉවත් කිරීම. ඊට පස්සේ ඔහු තවත් සැරයක් බලය අනිත් ලෙස පාවිච්චි කළයි කියලා ඔහු අවුරුදු දෙකකට හිරදඬුවමක් පවා විඳින්නට සිද්ධ වුණා. පාකිස්තානයේ අපි දකිනවා දේශපාලන අධිකාරියත් යුද හමුදාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන මේ බල කේන්ද්‍ර තුන එකිනෙකා අතර තියෙන ඒ බල අරගලයක කොටසක් හැටියට සමහරවිට මේක සමහරු දකිනවා. කෙසේ වෙතත් පාකිස්තානයේ පාර්ලිමේන්තුවට හැකි වුණා හිටපු ඛනිජ තෙල් පිළිබඳ අමාත්‍යවරයා නවාස් ෂෙරීෆ්ගේ පක්ෂේම නියෝජිතය. ඔහු දැන් අග්‍රාමාත්‍ය තැනට පත් වෙලා තියෙනවා. ඒ නිසාවෙන්ම එක්තරා දුරකට ඇතිවෙන්නට තිබිච්ච ඒ දේශපාලන අස්ථාවරභාවයෙන් පාකිස්තානයේ මිදිලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ තවමත් අවසන් වෙලා නැහැ දුලුක්ෂි. මොකද නවාස් ෂෙරීෆ් උත්සාහ කරනවා ෂබාස් ෂරීෆ් කියන ඔහුගේ සහෝදරයාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඔහු අගමැති කිරීමට. මේ වෙනකොට ෂබාස් ෂරීෆ් කියන්නේ පංජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කටයුතු කරන පුද්ගලයා. ඔහු තමයි දැනට වැඩිම කාලයක් මේ විදිහට ප්‍රධාන ඇමති හැටියට කටයුතු කරලා තියෙන්නේ 2008 ඉඳලා පංජාබ් ප්‍රාන්තේ. නවාස් ෂරීෆ් තියෙන විදිහේ ආකාරයේ ඒ අල්ලස්සා දූෂණ චෝදනා ඔහුට ඇති වෙලා නැහැ. ඉතින් නමුත් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ බල අරගලය කොයි විදිහකට යයිද කියලා අපිට හිතන්නට අමාරුයි. නමුත් කෙසේ වෙතත් මේ ඇතිවෙච්ච තත්ත්වය නිසා පාකිස්තානයේ දේශපාලන අධිකාරියේ යම් කිසි නොසන්සුන්තාවක් තියෙන බව තමයි අපිට පෙනියන්නේ.
අපි ඊළඟට මේ දකුණු ඇමරිකානු කලාපයට යමු. දකුණු ඇමරිකාවෙත් මේ අපි කතා බහ කළා මීට කලින් අවස්ථා කීපයකදීම වෙනිසුවෙලාවේ පාලන තන්ත්‍රයේ ඇතිවෙන උච්චාවචන ස්වභාවයන් පිළිබඳව. එහිදී අපි ජනාධිපති නිකොලස් මදුරෝ පිළිබඳව අවස්ථා කීපයකදී කතා බහ කළා. ඔහු බලයෙන් පහ කිරීම සඳහා විපක්ෂයේ දරපු උත්සාහය පිළිබඳවත්, ඒ වගේම නිකොලස් මදුරෝට එරෙහිව සිදු කරපු කැරලි කෝලහල පිළිබඳවත් කතා බහ කළා. දැන් ඡන්දය පැවැත්ුණා. ඡන්දය දූෂිතයි කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මොකක්ද අන්තර්ජාතික මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කරන තොරතුරු? අමල්
දිලුෂි, මේ ඇතරම ඡන්දය පැවැත්ුණේ විවස්ථාවට පිටින් අලුත් විවස්ථාපිත මණ්ඩලයක් ඇති කරලා ඒ තුලින් නව විවස්ථාවක් රටට ලබා ගැනීම තමයි මදුරෝ ජනාධිපතිවරයාගේ අරමුණ උනේ. මොකද ඇතරම රටේ පාර්ලිමේන්තුව අති බහුතරයේ තියෙන විපක්ෂයට. ඉතින් මදුරෝ ජනාධිපතිවරයාට කිසිම දෙයක් මේ පාර්ලිමේන්තුව හරහා කරගන්න බැරි නිසා තමයි ඔහු මේ විදිහට සුවිශේෂ ඡන්දයක් කැඳවලා කොන්ස්ටිටියුෂනල් ඇසෙම්බ්ලි එකක්, එහෙම නැත්නම් විශේෂ මන්ත්‍රණ සභාවක් විවස්ථාවට පරිබාහිරව ඇති කරලා අලුත් විවස්ථාවක් ස්ථාපිත කරගන්න කටයුතු කරේ. නමුත් මේ මැතිවරණයට ජනතාවගේ සහය ලැබිච්ච බවක් පෙනෙන්නට නැහැ. රජයේම නිලධාරීන් පැවසුවේ ලියාපදිංචි ඡන්දජායකයන්ගෙන් 40%ක් මේකට ඡන්දෙ දුන්නයි කියලා. නමුත් විපක්ෂය සඳහන් කරන්නේ මේ ඡන්දෙ දුන්න ප්‍රමාණය 12%කටත් වඩා අඩුයි කියලා. ඒ තුලින් මේ ජනමත විචාරණය වගේ තිබිච්ච මේ මැතිවරණය මේක සාධාරණ එකක් නෙමෙයි, මේක පිළිගන්න බැහැයි කියන තැන තමයි ඔවුන් ඉන්නේ. ඒ එකම දිලුසි විශේෂම කාරණාව උනේ මේ මැතිවරණය පැවැත්වුවේ ඉලෙක්ට්‍රොනික වෝටින් ක්‍රමයට. ඒ පහසුකම් ලබා දුන්නු ඒ සමාගම එංගලන්තයේ තියෙන සමාගමක් ඔවුන් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රජයේ විසින් ප්‍රකාශයට පත් කරපු අවසාන ප්‍රතිඵල සාවද්‍යයි පරිගණක පද්ධතියට ඔවුන් ඇතුළත් කරලා තිබුණයි කියන මෘදුකාංග. ඒ මෘදුකාංග වලට හැකියාවක් තියෙනවා කියලා යම් කිසි කෙනෙක් මේ ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳ වාර්තාවක් පරිගණක පද්ධතිය තුලින්ම බිහි කරලා ඒක බලධාරීන්ට ලබා දීමේ හැකියාව තිබුණා. ඒ අනුව තමයි මේ සමාගම කියන්නේ මේ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට රජය පියවර අරන් තියෙනවා කියලා. ඒ කියන්නේ ලක්ෂ 10ක විතර හොරචන්ද මෙතන ප්‍රකාශ වුණයි කියන කාරණාවත් කියනවා. ඉතින් ඒ තුලින් මදුරෝ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙච්ච දේ උට මේ කරගන්න බැරි වෙච්ච බවයි අපිට දැන් පේන්නේ. රටවල් 40ක් විතර මේ ඡන්දය ප්‍රතික්ෂේප කරලා තියෙනවා, මේක පිළිගන්නේ නැහැයි කියලා. ඉතින් අලුත්ම වාර්තාව අනුව අපිට පෙනියන්නේ මදුරෝ ජනාධිපතිවරයාත් ඡන්දයෙන් පත් කරගත්ත ඒ මන්ත්‍රණ සභාව කැඳවීම తాවකාලිකව අත්හිටවලා ඒක කල් දාලයි කියලා වාර්තා වෙන්නේ. මොකද නැත්තම් තවත් නොසන්සුන්තාවේ රටේ වැඩි වෙන්නට තිබුණා. මේ වෙනකොටත් රට පුරාම ආණ්ඩු විරෝධී කැරලි ඇතිවලා තියෙනවා. ඒක තවත් උත්සන්න වෙයි කියන බිය නිසා දෝ අලුත් මන්ත්‍රණ සභාව කැඳවීම කල් දමලා තියෙනවා.
හොඳයි අමල්, ඔවැනි තොරතුරු තමයි අපිට වාර්තාවන්නේ ලෝපුරාම දේශපාලනික වියවුල්කාරී වාතාවරණ විදිහට. අපි ස්තුතිවන්ත වෙනවා මෙහි සවිස්තරාත්මක තොරතුරු සමීප කරන්නට අපිත් එක්ක මේ සතියේ සම්බන්ධ වීම පිළිබඳව. අපි ඔබව බලාපොරොත්තු වෙන්නේ ලබන සතියේ සිකුරාදා සුපුරුදු පරිදි. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් ලක්ෂී.